നിവേദനയായി. 40-ാം അധികാരിയോ മഹാജനാരക്ഷക ആജ്ഞാപനത്തെ 40-ാം അധികാരിയോ മഹാജനാരക്ഷക പണത്തെ തൊലുസ്വനി വകന്തിയൻ മാവിത്ത പേറു ബലത്താൽ പ്രകാരം മഹാജനസ്വാമി പൗത്താകിനിയാം സന്ദഹ വന അവശ്യതാവെ സലക്കില്ലിട്ടുകനിമിൻ പലമേൻ ഉപലേഖനെ നിശ്ചയകട്ട് ദക്മൻ സന്ന സന്നദ്ധ ഹമുദാവല് സിയലുമ സാമാജിക നെയ് ദേവനി ഉപലേഖനെ നിശ്ചിതകട്ട് ദക്കൻ പ്രദേശവല മഹാജനസ്വാമി പൗത്താകിനിയാം സന്ദ കേന്ദ്രവണ് ബവട്ട അച്ഛാപത് നികുത്കോട്ടയത്ത് ഹേനു ഉക്ത അച്ഛാപനത്തെ വിഷയക്ക് ദിക വകന്തിയെ സമഗ് കിവയിത്തു ദിക്ക തുണ വകന്തിയ പ്രകാരവ് ഏബോ പാർലമെന്റ് മെയിൻ ദനുന്ദമി ശ്രീലങ്ക ജനാധിപതി. ഈയേ ദിന സഭാവേശിതു ബർപത്തല വിനിയ വിരോധി തത്യമാ തറേ ഹെലാദക്കിനാത്ര പാർലമെന്റുവേ സ്ഥാവര നിയോഗ 146 വിധിവിധാന പ്രകാരം മാവിത്ത് പെവറിയതി ബലത്തർ അണു പാർലമെന്റ് മന്ത്രി ഗരു സനത് നിശാന്ത് മഹത്താകിയ പാർലമെന്റ് സേവയ അത് ദിന സിറ്റ സതി ദക്ക കാലയകട്ട് അത്തിട്ടുണ ബോ മമ നിയോഗ കരങ്ങൾ വിസർജന പണക്കേറ്റവും വിഷയ വിഷയത്ര വിസർജന പണക്കേറ്റവും പത്ത് സലക്കാ ബലീമ പിനിസ് കാറക്സഭ അവസ്ഥാവി വിവാദ വിസായ വിശുത്തുണിയ നവംബർ വിശുദ്ധവണ് ദിനം അത് ദിന ആരംഭക്രിമൻ നിയമിത ബവിൻ പൂർണ്ണ പാർലമെന്റ് കാറക്സഭ അവസ്ഥാവി വിവാദേതി പാർലമെന്റ് മന്ത്രി നിശ്ചിൻ സഭാഗർഭ്യത്തോൾ അസുൻ കനിയും പിലിബന്ത് റീതി സംബന്ധിയൻ സീലും മന്ത്രി പാർലമെന്റ് മന്ത്രി വരാണിയെ ധനഗനിയും സഹ അവധാന സന്ധ മത്തു സന്ധ നിവേദന മേമ ഗൗർ സഭാവട്ട് തിരുപത് കിരീമട്ട് കമറ്റി സമ്പ്രദായിക അയവായ കാരകസഭ അവസ്ഥാവേദി രാജ്യമാത്യവരെയാട്ട് തമ കാബിനറ്റ് മാത്യവരെ അസന്നി അസുൻ ഗത്ത ഹക്കിയത് വിവാദയെ കഥാകിരീമട്ട് വെൻകരണ അവസ്ഥ അസുനെ സീറ്റ പമനക് സിദ്ധു കലിയത് ബവ് മേമ ഗൗർ സഭയെ അവധാനയിട്ട് യമുക്കറിയുമട്ട് കമറ്റി കർമ്മന്ത്രിവരുണി ഇസ്സായ വിശ്യാത്രയായ കാരകസഭ അവസ്ഥായി അടിസ്ഥാനി പരിസരമാത്യാശി വനജീവിഹ വനസമ്പത് സംരക്ഷണമാത്യാശി അധികരണ ബന്ധനാകാര കട്ടിയുത്തുഹ ആണ്ടുക വ്യവസ്ഥാപത് സംസ്കരണമാത്യാശി സഹ അധ്യാപനമാത്യാശി അമാത്യാശി വയശീർഷ വിവാദേട്ട് ഗനീമട്ട് നിയമിതവതിപൂ ദിന സംശോധനേക്കര തിബന ബവിൻ എക്കി പ്രതിശോധിത ദിന പിലുവന്ത മേം ഗാരു സ്വഭാവ ധനുവാദ് കെരീമട്ട് കെമത്തി ഇസ്സായ് വിശ്യത്തുണ് നവംബർ വിശ്യഹത്തന ദിന സൗദ വിവാദയായിട്ട് ഗനീമൻ നിയമിതെത്തിപ്പോ അധികരണ ബന്ധനാകാര കട്ടിയത്തു ആണ്ടുക വ്യവസ്ഥാപത്തി സംസ്കരണം അത്യാശി വൈശീർഷ്യ വിസായ വിശുദ്ധക്കെ ഡിസംബർ ദേവന സെനസുരാധാ ദിനത് വിസായ വിശുദ്ധനെ ഡിസംബർ ദേവന സെനസുരാധാ വിവാദയായിട്ട് ഗനീമൻ നിയമിതെത്തിപ്പോ അധ്യാപനമാത്യായ വൈശീർഷ്യ വിസായ വിശുദ്ധനെ ഡിസംബർ പാസ്വന് അഗഹറു ആധാ ദിനത് വിസായ വിശുദ്ധനെ ഡിസംബർ പാസ്വന് അഗഹറു ആധാ വിവാദയായിട്ട് ഗനീമൻ നിയമിതെത്തിപ്പോ പരിസരമാത്യാശി സ വനജീവി വനസമ്പത് സംരക്ഷണമാത്യാശി വൈശീർഷ്യ വിസായ വിശുദ്ധനെ നവംബർ വിശിഹത്തനദിന സന്തുതാ ദിനത് വിവാദയായിട്ട് ഗനിമെ നിയമിത ബവിൻ നിയമിത ഭവത് എക്കി സംശോധന ലിപ്യക് പിറ്റപതക് സഹ മന്ത്രി വിരേഖ്യം സഭാമേശിയ മാത്രമേ ചത്തഭാതി വിനഭവത് കാർണികോ ധന്മാസിറ്റി വിസായ വിശുദ്ധനെ നവംബർ വിശുദ്ധനദിന പ്രവൃത്തി പാർലമെന്റ് കട്ടിയുത്തി പിടമത് കാരകസഭ രസീമേതി പാത്ത സന്ധാൻ പാർലമെന്റ് സംസദ തുണക് സ്ഥാപിത കിരീമ സന്ധാ അനുമതിയ ഹിമിമിയതി ഭവ് നിയമ ഗർഭസഭാട് ധനന്തിയമട്ട് കമത്യം പാർലമെന്റ് വിരുദ്ധ പാർശ്വി നായക സജിത് പ്രേമദാസ് മെത്തുമാവിസിൻ കർണദി ലീമക് പരിധി ശ്രീലങ്കാവെ ക്രിക്കറ്റ് ക്രീഡാവ് പുനർജീവനെ സന്ദഹാവു പാർലമെന്റ് സംസദയാ ആരംഭ കിരീമ ദിക്ക ഗറു നീതിജ്ഞ വസന്ത യാപ ഭണ്ഡാർ മഹത്താ സഹ പിലിവലിൻ താത് മന്ത്രിയും ദാഹത്രദിനിക് സഹ ദുളസ് ദിനക്കു വിസിൻ വെനവെനമക്കറിയും പരിധി കന്തുക്കരയെ സുരക്കിയുമേ സഹ മാണവ ഹിമിക്കം പിടിബന്ധവ് പാർലമെന്റ് സംസദ ദിക്ക ആരംഭ കിരീമ അനുമാത്രിയാത്
ജാതിക അധ്യാപന പ്രതിപത്തി രാമോ മമ ഇതിരിപത് കരമി മെമർ പ്രതിപത്തി രാമോ അധ്യാപന പിലിബന്ധ ആംശിക അധീക്ഷണ കാരക സ്വഭാവത്തെ യമുക്കലുത്തിയായി മമ യോജന കരമി
അധികരണ ബന്ധനാകാര കട്ടിയുത്തിബന്ധ മാത്രം
കഥാനായകത്തുമെന്ന് ദശിശുദ്ധക് വാർഷിക സദ പരമാധികരണ സങ്കീർണ കൽമനാകരണ മണ്ഡലി വാർഷിക വാർത്താമാം ഇതിൽ പത്കരമി മേ വാർത്താ യുക്തികർക്ക് സഹ നീതികർക്ക് സമാജ പിലിബന്ധു ആംശിക അധീക്ഷണ കാരക സ്വഭാവത്തെ യമുക്കലുത്തിയായി മമ യോജന കരമി
කරු කර්මාන්ත මාත්‍යමස සෞඛ්‍ය මාත්‍ය.
එදා ශිෂ්‍යදක වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ය සභා වාර්තාව පිළිගැනීම බල ශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ය සභාවේ සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා විසින් ඉදිරිපත් කරනවා.
අරු කතානායකතුමනි, බලශක්තිය ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඔව් පක්ෂනායක.
ගරු සභානායකතුමා, බොහොම වැදගත් කාරණාවක් මේක කරුණාකරලා ක්‍රීඩා ඇමතිතුමාට යොමු කරලා මේකට විසඳුමක් ලබා දෙන්න. ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් එකේ ජේෂා මැතිතුමා ඩොලර් 50,000 ඒ වගේම ප්ලේයර් ඔෆ් ද ෆයිනල් මොහමඩ් සිරාජ් ඩොලර් 5,000 පරිත්‍යාග කරලා තිබෙනවා. අර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අර ඉන්නේ අර මේ පිච් එක ආරක්ෂා කරන් ඉන්න කට්ටිය, ඒ අයට බෙදලා දෙන්නේ කියලා මේ ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් එකෙන් දීලා තියෙන මේ මුදල්. ඔව් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට ඩොලර් 50,000 සහ තවත් ඩොලර් 5,000 සිරාජ්. මේ අද දවස වෙනකම් මේක බෙදලා දීලා නැහැ. මොකද නෑ ඒක තමයි මම මේ ක්‍රීඩාපතිතුමාට මේකට මැදිහත් වෙලා මේ මන් දන්නේ මේ මුදල් කොහටද යන්නේ කියලා. $50,000 අර ෂා කියන මහත්මයා දීලා තියෙනවා, මේ ජේ ෂා කියන මහත්මයා ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් එකේ ප්‍රෙසිඩන්ට් සහ මේ අර මෑන් මගේ නම් ප්ලේයර් ඔෆ් ද ෆයිනල්ද කොහෙද සිරාජ් $5,000 එයා දීලා තියෙනවා. ඒ අර ග්‍රවුන්ඩ් එකේ අර මේ පිච් එක ආරක්ෂා කරන්න අර ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට තාම බෙදිලා නැහැ. ඉතින් මං ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් මැදිහත් වෙලා මේ කාර්යය ඉෂ්ට කළ දෙන්න පව් මේ මිනිස්සුන්ට.
ඔබතුමාගේ අවධානයට යොමු කරන්නම් ඒ පරිත්‍යාගය ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට හිමිනම් ඒක එයාට ලැබෙන සරසන්නේ.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මොහමඩ් මුසාමිල් මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට.
මං අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු මොහමඩ් මුසාමිල් මන්ත්‍රතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු අයන්න එක පිළිතුර වර්ෂය 2016 පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 692,177 6,88,573 18,656,641 19,717,008 2020,622,352 2021,517,496 2022,472,553 දෙවන ප්‍රශ්නයේ පිළිතුර වර්ෂයේ 2016 ප්‍රතිඵල නිකුත් කිරීමට ගත වූ කාලයේ මාස 3 දින 11 2017 ප්‍රතිඵල නිකුත් වීමට ගත වූ කාලයේ මාස 3 දින 7 18 මාස 3 දින 16 19 මාස 4 දින 16 20 මාස 5 දින 13 21 මාස 5 දින 24 22 ලබන සතිය නිකුත් වෙනවා. අපසු සාමාන්‍ය පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණයකින් ප්‍රතිඵල 21/9/23 වෙනිදින් නිකුත් කර ඇති අතර එවකට රට තුල පැවති කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වී ඇති අතර ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ අවසානයේ 2020 අපසු සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත ප්‍රතිඵලය 22/3/3 වෙනිදින් නිකුත් කර ඇත. තුන ප්‍රශ්නයට පිළිතුර 2016 එකෙන් නැවත සමීක්ෂණයට ගත වූ කාලය 16 මාස 6 දින 12 17 මාස 5 දින 11 18 මාස 4 දින 22 19 මාස 7 දින 23 20 මාස 7 දින 19 21 මාස 5 දින 15 22 මෙතෙක් ප්‍රතිඵල නිකුත් වී නොමැත. හතර ප්‍රශ්නයේ පිළිතුර විභාගය සමතු සුන්ට අපොස උසස් පෙළ පන්ති ආරම්භ කරන ලද දිනය වෙන්වෙන් වශයෙන් 16/2017 5 17/18 20 18/19 19 19/20 20 20 21/12 20 21 23 1 11 22 මෙතෙක් ප්‍රතිඵල නිකුත් වී නැත. අදාළ නොවේ.
ගරු ඇමතුමනි, මම ඔබතුමාගෙන් අතුරු ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි එක තමයි මේකටම සම්බන්ධ ප්‍රශ්නය. ඇමතුමා, දැන් ඔබතුමත් යෝජනා කරලා තිබ්බා රිෆෝම්ස් ගේන්න. එතකොට ඒකේ එකක් තමයි අපිත් මේ පාර්ලිමේන්තුවේ විවාද කළා, අපොස සාමාන්‍ය පෙළ 10 වසරකට ගේන එක. එතකොට ඒ අපොස සාමාන්‍ය පෙළ 10 වසරකට ගෙනාපුවාම සිසුන්ගේ ජීවිත කාලයෙන් අවුරුද්දක වගේ කාලයක්, සමහරක්ට ප්‍රතිඵල නිකුත් වීමත් වේගවත් කරපුවාම අවුරුදු එකහමාරකට වැඩි කාලයක් අපිට ඉතුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ රිෆෝම්ස්, මේ යෝජනා ප්‍රමාදයක් වෙන්නේ ඇයි, කුමන හේතුවක් හින්දාද? ඒ වගේම ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා, ගුරුවරු 40,000ක් විතර හිඟයි කියලා මම දැක්කා. මේවා සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඔබතුමා සූදානමින් ඉන්නවද?
ගුරුවරු 40,000ක හිඟයක් කියන එක අතිශෝක්තියෙන් කියන දෙයක්. ගුරුවරු 40,000ක හිඟ නම් අධ්‍යාපනය කරෙන්නෙම නැහැ. මගේ මතය නම් ඒක මොකද සමස්ත ගුරුන් සංඛ්‍යාව 243,000. ඒක 40,000ක් අඩුයි කියන්නේ එච්චර ප්‍රමාණයක් අඩු නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගුරු වර්ගය අනුව ගුරුවරුන් යොදා ගැනීම පිළිබඳ ප්‍රශ්නේ. දැන් මම එක උදාහරණයක් කියන්නම්. ගිය සතියේ ගුරුවරියක් ආවා දෙහිවල මධ්‍ය විද්‍යාලේ. එතුමිය උසස් පෙළ ජීව විද්‍යාව තමයි උගන්වන්නේ. එතකොට එතුමිය ජීව විද්‍යාව උගන්වන මම ඒව දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. එතකොට ඔය කිව්ව පාසලේ ජීව විද්‍යාවට ඉන්නේ දෙන්නයි. මම මට අහන්න බැරි වුණා ගණිතය කී දෙනෙක් ඉන්නවද? එතුමිය උගන්වන්නේ ජීව විද්‍යාව නිසා. එතන අපි උපකල්පනය කරමු 10යි කියලා. 10 දිනකට ගුරුවරු 4ක් ඉන්න ඕනේ එතන. රසායන විද්‍යාවට එක්කෙනයි, භෞතික විද්‍යාවට එක්කෙනයි, ගණිතය එක්කෙනයි, ජීව විද්‍යාව එක්කෙනයි. ඔයගේ ආසන තව පාසලක් ගමු. ඒකෙත් ඕකමයි. පාසල් පහක් කෙවෙනි ඒවා එකට එකතු වෙනකොට දරුවන්ට වඩා වැඩි ගුරුවරුන් සංඛ්‍යාව. ප්‍රශ්නේ තියෙන්නේ ගුරුවරු ස්ථානගත කිරීම සහ පාසල් ව්‍යුහගත කිරීමේ ප්‍රශ්නේ. දැන් ඒකට විසඳුම දෙනවා. දැන් අද ඔබතුමාට අවධානය යොමු වෙනවෙන්නේ නැති මම අධ්‍යාපන අමාත්‍යවරයාට අද ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට ඔබතුමලට සහභාගී වෙන්න පුළුවන්. මෙතනත් ඉන්නව ගරු මන්ත්‍රීතුමල්ල තුමියන්ලා, අපේ රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා තමයි සභාපති. අද අපි පිටපත් එක්ක ඔක්කොම එව්වා. අධ්‍යාපන ප්‍රතිපත්තිය 2023 ඉඳලා 33 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒකේ පළවෙනි කොටස අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශය මම අද අවසන් කළා වේ. කෙටුම්පතත් බලලා ඒක ලබන සතිය ඉදිරිපත් කරනවා. ඒක සම්පූර්ණ ඇඩ්මිනිස්ට්‍රේටිව් රිෆෝම් එක. ඒක යටතේ පාසල් ඔබතුමන්ලටත් මම ඒක මීට අවුරුද්දකට ආසන්න කාලයකට කලින් පෙන්වුවා ව්‍යුහගත කිරීම. ඒක අවසාන තීන්දුව වලට ඇවිල්ලා තිනවා කලාප මට්ටමින් සාකච්ඡා කළා. ඒක මම ඔබතුමන්ලට ලබන 24 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීතුමන්ලා 225ට මෙන්නයි කියලා පැය දෙකහමාරක වැඩසටහනක් මම හදලා තිනවා. ඒ පිළිබඳව සම්පූර්ණ අවබෝධය නැවත ලබා දෙන්න තව අඩුපාඩුකම් තියෙනවා ඉදිරිපත් කරන්න. මේ විදිහට ව්‍යුහගත කිරීම කරන්නකම් ගුරුවරු ස්ථානගත කිරීම කරන්න අමාරුයි. ඉතින් ඒකට එක හේතුවක් තමයි දරුවෝ 4 දෙනා 6 දෙනා ඉන්න පාසල් තියෙනවා. හැබැයි ඒවට ගුරුවරු දෙන්න. හැබැයි එහෙම දෙනකොට පන්තියක සිටු සංඛ්‍යාවට වඩා ඉතාම අඩු සංඛ්‍යාවක් ඉන්නේ. එතකොට වෙන්නේ සම්පත් අපතේ යනවා. ඒ විදිහට ගණනය කරගත්තොත් එහෙම සමස්තයක් වශයෙන් ගත්තොත්, විද්‍යා විෂය ධාරාව ගත්තොත් ඒකේ තියෙන විෂය ප්‍රධාන විෂයන් 4යි, ගණිතය කණ්ඩායමට 3යි, ජීව විද්‍යා කණ්ඩායමට 3යි, ඒ ආදී වශයෙන් එහෙම ගත්තාම අපිට විද්‍යා ක්ෂේත්‍රයේ ගුරුවරු 5000 උතර පිරිසක් ඉන්නවා. එතකොට ඒ පිරිස අපි ගත්තොත් සමස්තයක් ඇට ව්‍යාප්ත වීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සියල්ලටම හේතුව කාලාන්තරයක් තිස්සේ මේ පාසල් වර්ගීකරණය, ඊළඟට මේ ව්‍යුහගත කිරීම, රිස්ට්‍රක්චර් කරන එක, ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වෙලා නැහැ. ඉතින් මම දැන් ඒ කොටස අත ගාලා තිනවා. තමුන්නාන්සලගේ සහයෝගයත් ඕනේ. හැබැයි ජාතික පාසල්වල ගුරුවරු 1700ක් බඳව ගන්න ගිය සතියේ ගැසට් නිවේදනය නිකුත් කළා. ඒ විශේෂයෙන් අවධානය යොමු කළා තියෙන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය උසස් පෙළ සඳහා විදේශ භාෂා, ඉංග්‍රීසි භාෂාව ඇතුළුව තාක්ෂණ විෂය ධාරාවේ විෂයන්. ඒතර ඒ සංඛ්‍යාව වෙනකොට ජාතික පාසල්වලට ප්‍රමාණවත් ගුරුන් සංඛ්‍යාවක් උපාධාරින්ගෙන් ලැබෙන. ඊළඟ කාරණය තමයි විශේෂම අනිකුත් විෂයන් සඳහා අධිකරණ නඩුව අවසන් වෙනවා නම් අපිට කලින් වේලපහින් මේ ටික ඉවර කරන්න පුළුවන්. හැබැයි එතෙක් බලන් හිටියේ නෑ. පාසල් දැන් බස්සාහිර පළාතේ උපාධිධාරීන් 4000කට වැඩි පිරිසක් බඳව ගන්න මේ දිනවල සමුග පරීක්ෂණ තියෙනවා. විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය අය ගණනය කළා ඒ වෙනුවට උරුම බඳවා ගන්නවා. එතකොට ඒ ටික බඳවා ගන්නකොට ඔය කියන සංඛ්‍යාව ඔයිට වඩා සෑහෙන අඩු වෙනවා. මට නිවැරදිව මම හරියටම සංඛ්‍යා ලේඛන පළාත් මට්ටමින් දැන් ලබාගෙන තිනවා. මම 24 වෙනිදාට ඒ ප්‍රසන්ටේෂන් එකේ ඉදිරිපත් කරනවා. පස්වෙනිදාට අධ්‍යාපන අමාත්‍යාංශ වැයසීශයේදී සියලු විස්තර ලබා දෙන්න.
ප්‍රශ්න දෙකම ඇහුවද?
ඇමතුමා අපස සාමාන්‍ය පෙළේකට උත්තර දුන්නේ 10 වස.
සාමාන්‍ය පෙළ විභාගය
10 වසකට ගන්න.
ඔව්, ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඔබ අපේ මන්ත්‍රීතුමියත් ඉන්නවා, අපේ සභාපතිතුමත් ඉන්නවා. අපි මම අදයි සභාගත කළේ ඊළඟ දින කීපය තුළ ඔබතුමන්ලා කැඳවන්න. ඒකදී අපි යෝජනා කරලා තිනවා ප්‍රී ප්‍රයිමරි එක පටන් ගන්න. ඒ කියන්නේ වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕනේ. කාට හරි නොමිලේ එහෙම යවා ගන්න පහසුකමක් නැත්නම් අපි හඳුන්වා දෙන ක්ලස්ටර් ක්‍රමය තුල අපි එයාට ආසන්නම පාසලක ප්‍රයිමරි පාසල් වල ඕන තරම් ගොඩනැගිලි ඉඳී. ළමයි 200ට අඩු පාසල් 4000ක් තියෙනවා. 100ට අඩු පාසල් 2900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ ප්‍රී ප්‍රයිමරි එක කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. මේ වෙනකොට ඒකේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රී ප්‍රයිමරි එකේ මේ ප්‍රෝග්‍රෑම් එක ජාතික අධ්‍යාපන ආයතනයේ හදලා ඉවරයි. ඒගොල්ලන්ගේ ඇකඩමික් ස්ටාෆ් එක ඇකඩමික් කවුන්සිල් එකට දාලා ඇප්‍රූව් කරලා ගේනවා. පළාත් මට්ටමට බාර දීලා පළාත් මට්ටම් වරහා පෙර පාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා, අලුතෙන් එන අය පුහුණු කරනවා. ඒගොල්ලන්ට සර්ටිෆිකේට් කෝස් එකක්, ඩිප්ලෝමා කෝස් එක, ඩිග්‍රී කෝස් එක දක්වා හඳුන්වා දෙනවා. ඒගොල්ලන්ට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරගන්න. එතකොට ඒක හඳුන්වා දීමත් එක්ක තමයි අපි දැන්ට 12-11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගෙන්න හදන්නේ. එතකොට අර 4 ඉඳලා 1 ගණන් කරගෙන යනකොට දරුවෙක් සාමාන්‍යයෙන් අවුරුදු 15දී සාමාන්‍ය පෙළ ලියනවා. 17දී උසස් පෙළ ලියනවා. එතකොට ඔබ කිව්ව ආකාරයට වයස්ගත වීම අඩුයි.
හරි.
තමයි යෝජනා කළා තියෙන්නේ.
එහෙම සිතී. කතානායකතුමා. ඔබතුමාලා කරුණාකරලා කාලය ගැන අවධානය යොමු කළා විනාඩියක් පාවිච්චි කරන්න. ඔව්. පොයිනි කුමාර ජයරත් මැති.
එතුමා. ඔව්. ඔබතුමා මේ එක වෙලාවකදී මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා ගුරු හිඟේ 32000යි කියලා. ඔබතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව අනුමත කාඩර් එක හැටියට නැෂනල් ස්කූල්ස් වල 41881යි පළාත් පාසල් වල 227405යි. ඒතර මුළු එකතුව 269286යි. දැනට ඉන්න ප්‍රමාණය ජාතික පාසල් වල 41589යි. එතකොට පළාත් පාසල් වල 186728යි. එකතුව 228317යි. මේ දෙකේ වෙනස 40469යි. එතකොට අර 40000ක් ඉන්නවා කියන එක අතිශයෝක්තියක් කිව්වා නම් ඔබතුමා මට දැනගන්න කැමති අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කරන මේ සංඛ්‍යා ලේඛනවල නිර්වද්‍යභාවයක් නැද්ද කියන එක.
ලොක් තිනෝ ඒ නිසා මම පළාත් මට්ටමින්ම දැන් තොරතුරු ගෙන්නගෙන තිනවා. ඒක මම අධ්‍යාපන අමාත්‍යාංශ වැයසීශයේදී ඉදිරිපත් කළා.
හෙක්ටප්පුවේ මන්ත්‍රීතුමා.
කරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාර්ය සභාව මම නියෝජනය කරන්නේ විදේශ රැකියා සහ කම්කරු. ඔබතුමත් එක්ක මම කතා කරා අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේදී අපි කාර්ය සභාව විසින් ඉදිරිපත් කරන්න යෝජනා කරන යෝජනා මාලාවක් තියෙනවා. ඒ මොකද හේතුව තමයි දැනට අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. විදේශ රැකියා සම්බන්ධව ගත්තහම පුහුණු ශ්‍රමිකයන් යවන්න ලෝකේ ඕන තරම් අවස්ථා තියෙනවා. හැබැයි පුහුණු ශ්‍රමිකයන් වෙනුවට අපි නුපුහුණු ශ්‍රමිකයන් එහෙම නැත්නම් අවිධිමත් විදිහට පුහුණු කරලා යවන ශ්‍රමිකයන් තමයි ඉන්නේ. මේ නිසා තමයි ශ්‍රී ලංකා යවේ අය පිටරට ගියාම ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා පුහුණුව සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්ති සකස් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරනවා. ඒ වගේම අධ්‍යාපනයකම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේදී යම් කිසි වැඩසටහනක් අපි යවන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. දැන් ඔබතුමා කිව්වා දැන් යෝජනා කරලා ඒක අධීක්ෂණ කාර්ය සභාවට බාර දීලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිටත් අවස්ථාවක් දෙන්න ඔබතුමාත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා අධ්‍යාපනය අපි ඉල්ලුවේ 8 වෙනි වසරට එහා පැත්තේ ළමයින්ට අවස්ථාව දෙන්න කැමැති භාෂාවක් ඉගෙන ගන්න කැමැති වෘත්තියක් පුහුණු වෙන්න අවස්ථාව ලබා දෙන්න. එතකොට අධ්‍යාපන ක්‍රමයෙන්ම එළියට ගියාට පස්සේ යම්කිසි පුහුණුවක් ලැබලා ඒ අය විදේශ රැකියා යනවා නම් විදේශ රැකියා යන්න පුළුවන් දේශීය වශයෙන් රැකියා කරද්දිත් යම්කිසි පුහුණු කෙනෙක් එනවා එළියට. ඒ නිසා මම හිතනවා ඔබතුමා අවස්ථාවක් දුන්නොත් හොඳයි කියන එක තමයි මම යෝජනා කරන්න ගත්තේ.
බොහොම ස්තුතියි. පීට සුමනේ වේද සිංහ මන්ත්‍රීතුමා.
හරි. ගරු කතානායකතුමනේ අධ්‍යාපන අමාත්‍යතුමාගේ
ඉන්නේ මේකට උත්තර දෙනක.
දිස්ත්‍රික් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුර මේ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට එන ප්‍රතිපත්ති රාමුව තුල තියෙනවා. හැබැයි සභාපතිතුමා මට ආරාධනා කළොත් මට ඇවිල්ලා ඔබතුමන්ලත් එක්ක එක වාඩි වෙන්න පුළුවන්. ඒකට එවන්නේ මේ ප්‍රතිපත්තියේ තියෙන අඩුපාඩුකම් තියෙනවා නම් ඒකට තව එකතු කිරීම තියෙනවා නම් ඔබතුමන්ලට මේක යෝජනා කරන්න පුළුවන්. ඒකයි අපි ඒකට එවන්නේ. ඒකට එවලා එතනින් පාර්ලිමේන්තු සභාගත කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ.
එයාගෙත් තියෙනවා.
විවාදයකට යනවා මේ පැත්තයටත් ඉල්ලනවා ඊළඟට.
හරි ඔබතුමා දැන් ආයි කතා නැතුව අහන එකක් අහලා ඉවර කරගන්න.
කතානායකතුමනේ අධ්‍යාපන අමාත්‍යතුමා මම මේ තම සංවේදී සහ වැදගත් කටයුත්තක් එකට කතානායකතුමා අවසර ලබා දීම ස්තුතිවන්ත වෙනවා. මොකද අධ්‍යාපන ප්‍රමුඛ කාර්යයක්. ඔබතුමා කියපු කාරණාව යම් ප්‍රමාණයක් එකඟ වෙනවා. මේ ගුරුවරුන් පුරප්පාඩු ප්‍රමාණය අතිශෝක්තියක් වෙන්න පුළුවන්. ඒකේ අසමත්භාවය තියෙන්නේ මේ පිරිස් කළමනාකරණය තුළ තියෙන අසමත්භාවය නිසා. අපිට මේ පිරිස් කළමනාකරණය ගුරුවරුන් ප්‍රමාණයට ළමයි ප්‍රමාණය කළමනාකරණය කරන්න බැරි වීම සහ මේ පෝෂිත සහ අනික ද්විතීය පාසල් පද්ධතිය හරියාකාර ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රශ්නේ. හැබැයි කරු අමාත්‍යතුමනේ මේ ගුරුවරුන්ගේ හිඟය ග්‍රාමීය පාසල් වලට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි නියෝජනය කරන ප්‍රදේශවල. ඒක නිසා දැන් අද මේ සතියේ ඉරිදා පළාත් සභාව වලින් ගුරු විභාගයේ පවත්වලා තියෙනවා. දැන් දකුණු පළාතේ ඔබතුමා කියන අතිශෝක්තිය මත වෙන්න පුළුවන් සමහර විට ගුරුවරු 3500 කතර ඉඟයක් තියෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. හැබැයි මේ ගුරු විභාගයෙන් ගන්න නියමිතලා තියෙන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක් විතරයි. ඒක නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ මේ සංඛ්‍යා ලේඛන හරියාකාරව බලලා මොකද තවත් කල් දාන්න නැතුව මේ ගුරු විභාගයේ පාදක කරගෙනම ඉදිරි වන දොඩු ටිකත් පුරප්පාඩුක පුරවන්න අවශ්‍ය ලබා දුන්නොත් මේ ගුරු වරුන්ගේ අඩුව පුරවනවා වගේම අවුරුදු ගානක් දුෂ්කර පාසල් වල ඉඳලා ගමට එහෙම නැත්නම් ආසන්න පාසල් වලට එන්න උත්සාහ කරන ගුරුවරුන්ට ඒ මානසික සුවතාවයෙන් ඒකාග්‍රතාවයෙන් යුක්තව අධ්‍යාපනය යොදවන්න ලැබෙන ආකාරයට ඒ ගුරුවරුන්ගේ ප්‍රමාණය හරියාකාරව ගණනය කරලා මේ පැවැතිච්ච තරඟ විභාගයෙන්ම ඒ ගුරුවරුන් බරවා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබා දෙන්න කියන එක
තමයි අපේ අධීක්ෂණ කාර්යක සභාවේ ගත යුතු ප්‍රශ්නයක් නේ මෙතන ඇවිල්ලා මේ කාලය නැස්ස කරන්නේ.
හරි ඒකෙදි අපි මට කැඳවුවොත් මම ඒකටත් ඇවිල්ලා උත්තර දෙන්න. හරි.
12 මන්ත්‍රීතුමා
සුති ගරු කතානායකතුමනි ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි මම ඔබතුමාගේ ගරු අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ ධීවර කර්මාන්තයේ දෙන පැල්පත් වාසීන්ගේ දරුවෝ පාසල් වලට ඇතුළත් කර ගැනීමේදී විශාල ගැටලුවක් තියෙනවා. ඒ අයට අදාළ ලේඛන නැහැ. මොකද සමහරවිට COC එක්කෝ ඒ වරිපණං අංක එහෙම නැත්නම් ඔය කියන ලේඛන නැති තත්වයක් තියෙනවා මේ ධීවර ප්‍රජාව මුළු ලංකාව පුරා ඉන්න ධීවර ප්‍රජාව සම්බන්ධයෙන්. ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඒකම ගරු අමාත්‍යතුමනි මේ අර කොලොන්නාවේ දරුවෝ අර මියගිය දරුවා අර තාප්පෙට මියගිය දරුවගේ තුවාල වෙච්ච අයටත් රක්ෂණ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් මොනවාරි ක්‍රමයක් තියෙනවද කියන කාරණේ ගරු අමාත්‍යතුමාට අවධානය යොමු කරනවා. ගරු කතානායකතුමනි වීතිඥ කැරියට ඉතාමත් කෙටි ප්‍රශ්න දෙක ඇහුවා.
හරි. ඔව්. ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවේ නැද්ද?
ගරු අමාත්‍යතුමනි දැන් ඔබතුමා දන්නවා දැන් පාසල් වාරයේ සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ ජනවාරි මාසයේ. දැන් කොවිඩ් හින්දා සහ ඊළඟට ආර්ථික අර්බුදය මේ ඇතිවෙච්ච ප්‍රශ්න රාශියක් මත මේක ජනවාරි මාසයේට දැන් ආරම්භ කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. නමුත් එන්න එන්න අඩු වෙලා තිබෙනවා මාස ගාන. ඉතින් මේක යලි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ඒ කියන්නේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා මේ වර්ෂයේ පාසල් මේ වර්ෂයේ බවට පත් කිරීමට ඔබතුමා කොයි අවුරුද්දේ ඉඳන්ද මේක සැලසුම් සකස් කරලා තියෙන්නේ?
ඒක 2024 දී වාරසටහන සම්පූර්ණ වෙනවා. වාරසටහන කියන්නේ යම් වර්ෂයක් තුළදී එක වාරයක් තුළදී නිම කළ යුතු ඒකක සංඛ්‍යාව ලබන අවුරුද්දේ ටර්ම්ස් තුනේදී අවසන් කිරීමට සැලසුම් කළා තියෙනවා. හැබැයි විභාග කල් දැමීම නිසා විභාගය ඊට වඩා යනවා. මගේ ඉලක්කය තිබුණේ මේ තියෙන විදිහට තිබ්බනම් දෙසැම්බර් මාසයේ ඒ ලෙවල් තිබ්බා. මාර්තු අග තියෙනවා ඔ ලෙවල්. ඊළඟ අවුරුද්ද වෙනකොට ඔ ලෙවල් එක්සෑම් එක දෙසැම්බර් වලට ගන්න තිබ්බා. හැබැයි දැන් ඒක කරන්න බැරි වෙනවා. මොකද ඔ ලෙවල් රිසර්ච් ඇවිල්ලා ටර්ම් 6ක් දෙන්න ඕනේ විෂය නිර්දේශය සම්පූර්ණ කරා. ඊළඟට විභාග දෙක අතර පරතරයේ මාස 3ක් තියන්න වෙනවා.
අසංක නවරතුමන්තුමාගේ ප්‍රශ්නෙකින්
ගරු කතානායකතුමනි අධ්‍යාපනයේ
ඔව් ගරු කතානායකතුමනි ඔබතුමාට බේවින්න ස්තුතිවන්ත වෙනවා. අධ්‍යාපන ඇමතුමාගේ අවධානයට යොමු කරන්න මේ විශේෂයෙන්ම ඔබතුමා දන්නවා හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන අධ්‍යාපන වේදී උපාධිධාරී විශාල පිරිසක් අද වෙනකොට ඉන්නවා. ඔවුන්ට මේ ගුරුපත් වීම ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබිලා නැහැ. ඔබතුමා දන්නවා මේ මේ රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමයේ විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. ඒ දරුවන්ගේ ණය
වාර්ගික
ඒ නිසා මේ අධ්‍යාපන වේදී උපාධිධාරීන් හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ ඔවුන් සම්බන්ධයෙන්
ඔබතුමා දුන්නේ චින්තක අමල් මන්ත්‍රීතුමා. ඔව්
මම අහන කරු කතානායකතුමනි.
ඔව් අධ්‍යාපන
අධ්‍යාපන වේදී උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය පෙරාදිනිය යාපන විශ්වවිද්‍යාලයෙන් පීඨ තුනකින් දෙනවා. ඊට අමතරව විවෘත විශ්වවිද්‍යාලයෙන් දෙනවා. දැන් විවෘත විශ්වවිද්‍යාලයෙන් අවුරුදු 40 පැනපු යටත් අධ්‍යාපන වේදී උපාධිය නැව අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් නැති. ඒගොල්ලන්ට පත්වීම් දෙන්න බෑ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව. ඊළඟට අධ්‍යාපන වේදී උපාධිය කියලා හිතන් උපාධිය අරන් එන බොහෝ උපාධිවල ප්‍රධාන විෂයන් පාසල්වල උගන්වන්න විෂයන් වලට ඕනතරම් ගුරුවරු ඉන්නවා. අපිට අධ්‍යාපන වේදී උපාධිය නුනනම් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, උසස් පෙළ ඉංග්‍රීසි අන්න පුරප්පාඩු තියෙනවා. හැබැයි අද පෞද්ගලික විශ්වවිද්‍යාලවලත් BEd උපාධිය පටන් අරන් තිනවා. අපි දන්නේ නැහැ ප්‍රමිතිය පිළිබඳ. ඒ නිසා මම ඔබතුමාට එකක් කියනවා, ලබන අවුරුද්දේ අධ්‍යාපන විශ්වවිද්‍යාලය අපි පටන් ගන්න. පීඨ 19 එකතු කළා. ලබන අවුරුද්දේ පීඨවලට ගන්නේ උපාධියක් සඳහා. උසස් පෙළ විභාගයේ මේ වාඩි වෙන විභාගයෙන් ප්‍රතිඵල අනුව වැඩිම ඉසෙද්දාගේ අනුව තමයි අනිත් පීඨ වලට ගන්න වගේම අධ්‍යාපන විශ්වවිද්‍යාලට ගන්න. මේකෙන් පිට වෙන උපාධිධාරීන් 2028 පිට වෙන්න සැලසුම් කරලා තියෙනවා. ඉන් පස්සේ අපි වෙන කිසිම උපාධියකින් ගන්නෙ නැහැ. අපේ විශ්වවිද්‍යාලයෙන් BEd උපාධියෙන් එන උපාධිධාරීන් පමණයි අපේ පාසල් වල පත්වීම් දෙන්නේ රජයේ පාසල්. ඉතින් එතකොට ඒ ප්‍රශ්නේ නිම වෙයි. හැබැයි ඔබතුමා කියන ප්‍රශ්නේ රජයේ විශ්වවිද්‍යාල වලින් BEd උපාධිය ගත්ත හැගේ 563කට අනුමැතිය දීලා තිනවා පළාත් නමයටම වඳවා ගන්න.
ගරු
දුරුදාතකල්
කර ගැනීමක් කරන්න. ගුරුවරුට විශාල අසාධාරණයක් වෙනවා ගුරු මාරු මණ්ඩලවල. ඒ ගුරු මාරු මණ්ඩල උත්සව සමිති සම්බන්ධ වෙලා තමන්ගේ සමාජිකත්වයේ ධර්ණය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ සමාජිකත්වයේ නොධර්ණයට ඒවලි සාධාරණයක් හිතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනාවක් හැටියට තමයි කරේ. මාරු මණ්ඩලවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තමන්ගේ සමාජිකින්ට අසාධාරණයක් වෙනවා නම් කරන්න පුළුවන්. හැබැයි මාරු මණ්ඩලයක් අවුලා ගුරු මාරුවීම් කරන එක ලයිස්තු හදනවා නම් ඒක වැරදි. ඒක ගොඩක් කලාපවල සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් හදලා චක්‍රලේඛනයක් හදලා පළාත් මට්ටමට මේක යොමු කරොත් හොඳයි. අර පස් අවුරුදු ගුරු මාරු ගත දස අවුරුදු නැකතරක් තුබ දෙන්න දැන් ඔබතුම හැමෝටම දෙනවා නම් දෙන්න මේක අවස්ථාව.
ඔබතුම දුන්නනේ ඉතින් හරි. ඔබතුමාට ළඟ ඉන්න ඇමතුමාට
කියන්නේ කතානායකතුමනි ඔබතුමාට පුළුවන් අතුරු ප්‍රශ්න දෙකක් අහන්න දෙන්න. ඔබතුමා හැමෝටම අවස්ථාව දෙනවා. එතකොට අපේ ආණ්ඩු පක්ෂයයට අසාධාරණ කරන පැත්තෙන් අහන්න නිසා. ඒ නිසා ඔබතුමා එහෙම දෙනවා නම් හැමෝටම දෙන්න නැත්නම් ඒක නීති අනුව
හැමෝටම අවස්ථාව දෙන්න නිසා තමයි මේ හුඟක් රණ්ඩු ඇති වෙලා තියෙන්නේ. ඈ මායා දුන්නේ චින්තක අමල් මැතිතුමාගේ ප්‍රශ්න අහන්න කුෂිකර මැතිතුමාගේ.
මම අහනවා කරු කතානායකතුමනි.
දොලත්මන්තුමාගේ ප්‍රශ්නෙට අපි චක්ලේඛනයේ දැන්ට තිබෙන ආකාරයේ යම් කණ්ඩායමකට විශේෂණයක් කරන්න බෑ. නමුත් එතුමාගේ යෝජනාව පිළිබඳව ඊළඟ අවුරුද්දේ චක්ලේඛන නිකුත් කරනකොට ඒක බලන්න එක වතුවලත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මෙතුමා අහපු ප්‍රශ්නය 2017 ඉන 2017 අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කරපු චක්ලේඛනය අනුව තමයි ওই මාරු මණ්ඩල රැස් වෙන්නේ. ඒවා යම් වෙනසක් වී තුයි අපි ඈත් එක්ක සාකච්ඡා කරන් යනවා. ඒකේ අවශ්‍ය වෙනස්කම් ටික කරන්න.
හරි ඔබතුමා උත්තර දෙන්න කෘෂිකාර්ය මන්ත්‍රීතුමා ඉක්මනට.
ගරු කතානායකතුමනි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමතිතුමා වෙනුවෙන් චින්තක අමල් මායදුන්න ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්න එක පොල් වගා කිරීමේ මණ්ඩලයේ සතු පොල් ඉඩම් ප්‍රමාණය දිශික් 90 කුරුණෑගල දිශික්කයේ අක්කර ප්‍රමාණය 2007 කිරිනොච දිශික්කයේ අක්කර 442 අම්පාර දිශික්කයේ අක්කර 330 මඩකලප දිශික්කයේ අක්කර 220 පුත්තලම දිශිකේ අංක 14 අකර 14 එකතුව අකර 3013 පිළිතුර අංක 2 2019 වර්ෂයේ එම පොල් ඉඩම්වලින් ලබා ගන්නා පොල් පළදාව පොල් ගෙඩි 64,96,399 පිළිතුරු අංක 3 පොල් අලුතින් පොල් වගාව ආරම්භ කිරීම සඳහා පොල් වගා කිරීම මණ්ඩලයේ සතුව ඉඩම් නොමැත. ප්‍රශ්න අංක 4 අදාළ නොවේ. ප්‍රශ්න අංක 5 පිළිතුර පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික ආදායම 2018 රුපියල් මිලියන 1747.4 2019 රුපියල් මිලියන 1504.4 2020 රුපියල් මිලියන 1698 2021 රුපියල් මිලියන 2832.4 2023 රුපියල් මිලියන 2362.6 ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ කරු ඇමතුමෙන් අහනවා. දැන් දිස්ත්‍රික්ක වශයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය මීට වැඩි ප්‍රමාණයක් රජයේ ඉඩම් හා බදු අරගෙන හරි පොල් ත්‍රිකෝණයේ පොල් වැඩි කර පොල් ගහනේ වැඩි කර ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවද කියන කාරණාව. ඒකදී විශේෂයෙන්ම ඉඩම් දැන් මේ පුරන් වෙච්ච ඉඩම් අනවශ්‍ය විදිහට ඕන තරම් තියෙනවා. නමුත් ඒකට ක්‍රමවේදයක් මොකක් හරි අනුගමනය කරගත්ත නම් අපිට ආර්ථික වශයෙන් රටට මූල්‍ය ලැබෙන වැඩපිළිවෙලක් තමයි මේ පොල් වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පොල් හිමියන්ට, කියන්නේ පොල් වගා කරන හිමියන්ට ලබා දෙන සහනාධාර මට්ටම, ඒ කියන්නේ මේක වඩාත්ම දියුණු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියන එක ඔබතුමාට ඒක කියන්න පුළුවන්කමක් තියේද?
ගරු කතානායකතුමනි, 1971 අංක 46 දන්න පොල් සංවර්ධන පනතට අදාළව පත් කරලා තියෙන ගැසට් පත්‍රයට අනුව පොල් වගා කිරීම සංවර්ධනය කිරීම උදෙසා පොල් වගා කිරීමේ මණ්ඩලය විශේෂ මැදිහත්වීමක් කරනවා. ඒ අනුව පැලතවා නැති කිරීම, ආදර්ශ පොල් උයන් නැති කිරීම, ඒ වගේ පුහුණු වැඩසටහන් බීජ ලබා දීම, ඒ වගේ සියලු සංවර්ධන කටයුතු වලට පුරෝගාමිත්වයක් පොල් වගා කිරීමේ මණ්ඩලය දරනවා. ඊට අමතරව ගත්තහම පොල් වගා කිරීමේ කටයුතු වලට උදව් කරන්න ඒ අවශ්‍ය මාර්ගෝපදේශකත්වයක් ලබා දෙන්නත් කටයුතු කරනවා. ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණා විතාමත්ම කාලෝචිත නිසා ඒකට අනුගත වෙලච්ච ආයතනයක් තියෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි.
මම අතුරු ප්‍රශ්න නෙමෙයි, මම මේ අර මට ඉස්සෙල්ලා ඇහුණා පුත්තලන් දිස්ත්‍රික්කයේ ප්‍රමාණය කොච්චර දක්වලා තියෙන?
ගරු මන්ත්‍රීතුමා, පුත්තලන් දිස්ත්‍රික්කයේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයිති ප්‍රමාණය අක්කර 14යි. අක්කර 14යි.
දිස්ත්‍රික්කයේ අක්කර 14. හරි, බොහොම ස්තුතියි. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු සමම්ප්‍රිය මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යමනි, විශේෂයෙන්ම මං හිතනවා අද සහනාධාර ක්‍රමයට පොල් පැල ලබා දෙනවා. ඒතකොට ඒ සහනාධාර ක්‍රමයට පොල් පැල ලබා දෙනවා වගේම මේ වෙද්දී පොල් වලින් හරණම් අපි විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේම පුත්තරම් දිස්ත්‍රික්කයේත් සස්ත්‍රීක වෙලා තියෙන්න ඕනේ. නමුත් එහෙම වෙලා නැහැ. ඒ වගේම අද ලෝකේ තියෙනවා අද නවීන ක්‍රමයට පොල් සිටවීමේ තාක්ෂණය තියෙනවා, විශේෂයෙන්ම සෝජාන් ක්‍රමය. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි, විශේෂයෙන්ම සම්බන්ධීකරණ කමිටුවත් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. සෝජාන් ක්‍රමයට පොල් පැල සිටවන්න යෑමේදී තියෙන ගැටලුව තමයි විශේෂයෙන්ම වගා කර නොහැකි කුමුරු ඉඩම්. එතකොට විශේෂයෙන්ම ගෝජන සේවා පනතත් එක ගැටෙන අවස්ථාවක් මේක. අද වෙනකම් මේකට තිරසාර විසඳුමක් ලබා දීලා නැහැ. එතකොට අපි කොච්චර උත්සාහ කරත් මෙන්න මේ නවීන ක්‍රමයන් වලට ඇත්තටම යන්න ඕනේ. අපි තාමත් ඉන්නේ මං හිතන්නේ ප්‍රාථමික අවදී. අපි කරන්නේ දැන් අපි දේශපාලඥ විදිහටත් අපි පොල් පැල දෙනවා. එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන් අපි දන්නා ගමේ ඉන්න කෘෂිකර්ම පරිශ්‍රය නිස්පාදන සහකාරවරයෙක්, ඒ වගේම පොල් සංවර්ධන නිලධාරියෙක් වෙනම ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාම පොල් පැල ලබා දෙනවා. හැබැයි අද වෙනකම් මේ තාක්ෂණයත් එක්ක මුසු වෙච්ච ඒ සෝජාන් ක්‍රමය වගේ ක්‍රමවේදයන් අපේ රට තුරට ගෙන එන්නට මේ වෙනකම් මම හිතන්නේ උත්සාහයක් දරලා නැහැ කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් මේ අනුව ඔබතුමාෙන් අහන්න කැමතියි, අද මේ ලබා දුන්න පොල් පැල සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන දත අමාත්‍යාංශයේ සතුව තියෙනවද? ඒ වගේම මේ සෝජාන් ක්‍රමයට පොල් පැල සිටවීම මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක ඒ වගේම ඒ ක්‍රියාත්මක නොවෙන්න හේතුව තමයි මම අර කිව්ව කාරණය. ඒ වගා කර නොහැකි කුමුරිඩම් වල පොල් පැල හිටවන්නට අවසර ලබා දීමේදී ගෝජන සේවා පනතත් එක්ක මේක ගැටෙනවා. ඒ හින්දා මේ නීතිමය බාධාවන් තියෙනවා. මේ නීතිමය බාධා ආද වෙනකන් ඉවත් කරලා නැහැ. ඒ මේ වෙද්දි මොකද්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ගයේ නීතිමය බාධායන් ඉවත් කරන්න?
දානායකතුමනි, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් පොල් පැල ලබා දීම ක්‍රමවේද කීපයකට කරනවා. කොටසක් මුදලට දෙනවා, කොටසක් කල්ප තියාගන්න පුළුවන් පොට් කරලා ලබා දෙනවා. ඊට අමතරව ගත්තාම නොමිලේ ලබා දෙන වැඩසටහන් තියෙනවා අඩු ආදායම් ලාභීන්ට. ඒ ක්‍රම කීපෙම මේ වෙනතෙක් මේ රටේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය සංඛ්‍යා ලේඛන අමාත්‍යාංශ සතුව තියෙනවා. දෙවනෝ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු සෝජාන් ක්‍රමය පිළිබඳව ගනිද්දී කුඹුරු ඉඩම්වල මෙවන් වගාවන් කිරීම උදෙසා ගොවිජන සේවා පනත පිළිබඳ ප්‍රශ්නයක් තියෙන බව අපි පිළිගන්නවා. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැයලේ කෙනෙදී තුමා ප්‍රකාශ කරා මේ වගේ භාවිතා කරන්නට නොගන්න කුඹුරු ඉඩම්වල වෙනත් වගාවන් වලට යන්න අවශ්‍ය කියන මාර්ගෝපදේශකත්වය අයවැයලේ කෙනෙදී දීලා තියෙනවා. නිසා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දැනටත් අවධානය යොමු කරලා තියෙනවා සෝජාන් ක්‍රමයට අත්තරින් ලද කුඹුරු වල නැවත පොල් වගා කිරීම උදෙසා. මේක නියම ව්‍යාපෘති හැරෙලා දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
බොහොම ස්තුතියි. ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා.
මහනවා කතානායකතුමනි.
ශාසන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න වලට ලබා දීලා තියෙන වෙලාව ඉවරයි. ඒ හින්දා මේක මම සභාගත කරනවා. සියලු ගෞරව සහිතව මම ගරු මන්ත්‍රීතුමාට මේක සභාගත කරනවා. මේක විනයක් තියෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. කියලා තියෙනවා දැන් වෙන්න අවස්ථාව දෙන්න බෑ.
10 හැමාර වෙනකන් තියෙනවා.
සුදී.
තැහිටි. රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය.
මුලසනට තිබෙන ගෞරවය සහ මුලසනේ තියෙන අභිමතය කියන කාරණේ සහැල්ලුවට ගන්න දෙන්න එපා කතානායකතුමා. අයිතක පළවෙනි වතාවේ සභාගත කරන්න බෑ ප්‍රශ්නයක්. පළවෙනි වතාවේ උත්තර දිය යුතුමයි. දෙවෙනි වතාවේ සභාගතාර කමන්නේ නෑ.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය උත්තර දිය නොහැක කියන එකත් උත්තරයක්.
මේ උත්තර දෙනවද නැද්ද කියන එක ඇමතිතුමාගේ අභිමතය. ඔබතුමාගේ අතුරු ප්‍රශ්න දන්නේ ඇමතිතුමාගේ ඇමති නම් උත්තර දෙයි නැත්නම්
එතුමා දෙයි. ඔබතුමා මයික් එක දුන්නොත් එතුමා දෙන්නේ.
ඉතින් මොනවද කියන්නේ? මට අහගන්න.
හරි කලබල වෙන්න එපා කතා
නැගතුමා. ඉක්මනට අහන්න.
හරි ඉන්නකෝ කතා නැගතුමා. ඔබතුමා බය කරනවනේ මාව.
මට බය වෙන්න දෙයක් නැහැ. දැන් කාලේ නාස්ති කරන එක මං කියන්නේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න තමයි එමෙතුමනි, ඔබ දන්නව අනුරාධපුර රාජධානියක්. 99ක් රජවරු රාජධානි කරපු තනක්. ලෝකේට මහා විශාල නම්බුවක් දීපු දිස්ත්‍රික්කය තමයි අනුරාධපුර. ගරු එමෙතුමනි, මේ දිස්ත්‍රික්කයේ ඇතුළතදී දැනට ගම්මාන තියෙනවා 2584ක්. ඒ අතරදී ආගම ස්ථාන තියෙනවා පන්සල්, පල්ලි, කෝයිල්, චේච් කියලා ආගම හතරක් මගේ දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව සාමය සමගියේ ඉන්න ඔබ දන්නවා. හැබැයි එමතුමා, දිස්ත්‍රික්කයේ තුල විශාලම දුප්පත් ගම්මාන තියෙනවා. ඒ ගම්මාන අතරදී මම කලින් කිව්වේ ආගම ස්ථානවල සමාන ගම්වල ගත්තොත් හුඟක් ආර්ථික ප්‍රශ්න තියෙන ගම්මාන තියෙනවා. ඒ අයට විශාලම ප්‍රශ්නයක් තියෙනවා ලයිට් බිල් එක. ඔබතුමාගේ අහනවා කියලා හිතා ගන්නපා. රජෙන් දීලා තියෙනවා සෝලා පද්ධතිය. දීලා තියෙන යම් කිසි විහාරවලට දීලා තියෙනවා, ආගම ස්ථානවලට දීලා තියෙනවා. මම ඒක වැරදි කිව්වේ නෑ. ගෙවන්න බැරි ලයිට් බිල් බරක් වෙලා, ගෙවන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔබගේ ඉල්ලීමක් කරනවා ඔබතුමා, ඒ මගේ දිස්ත්‍රික්කයේ තියෙන ආගම ස්ථානවලට සාධානයක් වෙන්න ඕනේ කියලා සෝලා පද්ධතියක් ලබා දීමට ගෙවන්න දුෂ්කර තියෙන පන්සල වලට, පල්ලි වලට, කොයිල් වලට, චේච් වලට ලබා දීමට ඔබතුමා ඔබ රජෙන් ගන්න පියවර මොනවාද?
ගන්නෝනි පියවර ගන්නවා.
හරි දෙවෙනි ප්‍රශ්නය අහන්න.
කථානායකතුමා මේක කොහොද කියේ ප්‍රශ්න මගේ කරුණින් දාලා හරියන්නේ නැනේ.
දෙවෙනි ප්‍රශ්නය අහන්න. එතුමා උත්තර දෙන්න.
මේ කොහොද කියේ ප්‍රශ්න මට මේක අදාළ දෙයක් නැහැ. කොහොද කියේ ඒක මේ ඔබතුමා කියන කාරි කථානායකතුමා උදේම අපි අපේ කාල වේලාව ඔක්කොම වෙන් කරලා උදේ පාන්දර අනිත් වැඩ කරන තු වෙනවා. අධ්‍යාපන ඇමතුමාව මේ වටේ ඉන්න ඔක්කොම අල්ලගත්තට එතුමා පව්. එතුමාට එහෙම කරන්න එපා. අධ්‍යාපන ඇමතුමා ඔක්කොම වට කරගෙන අල්ලනවනේ.
හරි හරි ඉතින් දැන් ඔබතුමත්
කාලේ
නාස්ති කිරීමක් මේ කරන්න. කරුණාකරලා
දෙවෙනි අසිරි ප්‍රශ්නයේ ගරු සංස්කෘතික ඇමතුමාගේ මම හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේම මතු කරපු කාරණාව මේ පුරාවස්තු සම්බන්ධ කාරණාව මේ පරිසරය තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඔබතුමා අපහසුතාවට පත් වෙලා ඉන්නවා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවිච්ච සාරණාව සම්බන්ධ මේක සමස්ත අමාත්‍යාංශ වලටම තියෙන ප්‍රශ්නයක් සමස්ත අමාත්‍යාංශ වලටම තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රමාණවත් මුදල් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ඔබතුමාගෙන් අපි අවධානය යොමු කරන ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ අපිට මේ පුරා වටිනා පුරා විද්‍යා වටිනාකමක් තියෙන ස්ථාන දැන් මේ ප්‍රශ්න තියෙන ස්ථාන වලට වඩා ප්‍රශ්න නැති ස්ථාන එහෙම නැත්නම් වැළලී ගිය ස්ථාන ගණනාවක් මේ රටේ තියෙනවා මේ ස්ථාන හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සත් මේවට නඩත්තු කරන සංරක්ෂණය කරන්න පුළුවන් වෙයි අනාගතයේදී ඒ ස්ථාන හඳුනා ගැනීමේ ක්‍රමවේදයක්වත් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙනවාද ඒ සඳහා වන දිස්ත්‍රික් මට්ටමේ පළාත් මට්ටමේ වෙච්ච සංවිධිත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවාද කියලා දැනගන්න කැමතියි.
රු කතානායකතුමනි මේ වන විට එවැනි ක්‍රමවේදයක් සකස් වීම පවතිනවා අපි බලාපොරොත්තු වෙනවා 2024 පළවෙනි කාර්තුව අවසන් වෙනකොට මේ ක්‍රමවේදය හඳුන්වලා දෙන්න.
හරි බොහොම ස්තුතියි. රෝහණ කුමාර විජේරත්න හතරවෙනි මැතිණිය
මම අහනවා ගරු කථානායකතුමනි
නාගරික සංවර්ධන ඇමතුමා
ආ එක දඹුල්ල ප්‍රජාභූමි සංවර්ධන වැඩසටහන යටතේ ඉඩම් අහිමු හිමිකම් කියනු ලබන පුද්ගලයන් කාණ්ඩ සංඛ්‍යාව 76කි හිමිකම් නොමැති පවුල් සංඛ්‍යාව 62කි ඉඩම් අහිමු මුළු පවුල් සංඛ්‍යාව 138කි අයන දෙක පිළිතුර විකල්ප ඉඩම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව 22යි විකල්ප ඉඩම් ලබා දී ඇති පුද්ගලින්ගේ පවුල් නම් මේ සමග ඇති ඇමුණුම් අංකය දක්වා ඇත ඇමුණුම් අංකය 1 සභාගත කරන කරු කථානායකතුමනි අයන 3 ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැත 4 අදාළ නොවේ ආයන අදාළ නොවේ
ගරු ඇමතුමා පළවෙනි එකට කිව්ව උත්තරේ මොකද්ද හිමි අහිමි වූ සංඛ්‍යාව කීයද
හිමිකම් කියනු ලබන පුද්ගල කාණ්ඩ සංඛ්‍යාව 76යි හිමිකම් නොමැති පවුල් සංඛ්‍යාව 62යි ඉඩම් අහිමි වූ මුළු පවුල් සංඛ්‍යාව 138යි
138යි ගරු ඇමතුමා ඇත්තටම ඔබතුමා දන්නවා මම විනාඩියක් ගන්නවා ගරු කථානායකතුමනි මේකේ කතාව ටිකක් පැහැදිලි කරන්න ඕන නිසා මේ 1984 තමයි නව නගරය සහ පූජා නගරය කියන තේමාව යටතේ 1982 ගමුදාවට සමගාමීව ආරම්භ කරේ. ඒ වුණාට තවම අවුරුදු 40ක් ගිහිල්ලත් නව නගරය සම්පූර්ණ වෙලා නැහැ. ඒකෙදි ගැටලුවක් තියෙනවා. ඒකේ ඉඩම් අත්පත් කරගත්තා ඔබතුමා දන්නවා දැන් ඔය කිව්ව සංඛ්‍යා ලේඛන හැටියට 138 දෙනෙක්. ඒ 138 දෙනා ගත්තහම විශාල ඉඩම් හිමියන් මේ වෙලාවේදී වන්දිය ප්‍රමාණවත් නැහැයි කියලා ප්‍රතික්ෂේප කරා. ඒ වෙලාවේදී වන්දිය තිබුණේ අක්කරයකට රුපියල් 6000ක් පමණ. එතකොට අද රුපියල් 125කට වඩා එහා යනවා දඹුල්ලේ ඉඩම් අක්කරයක්. එතකොට මෙන්න මේ පරස්පරයේ නිසාම විශාල ඉඩම් හිමියන් වන්දිය ප්‍රතික්ෂේප කරා. ඒ විදිහටම ගිහිල්ලා කුඩා ඉඩම් හිමියනුත් කිව්වා අපිට මේ වන්දිය යටතේ මේ වන්දිය එපා කියලා. ඒ නිසා අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ කුඩා ඉඩම් හිමියන්ට ඉන්න තැනක් නැහැ. ඒ අය තැන තැන කුලියට ජීවත් වෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා එතුමා. මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ විශාල ඉඩම් හිමියන්ට නැවත ඒ ඉඩම් අවසතු කරලා තියෙනවා. ඔබතුමා හොයලා බලන්න ඒ අවසතු කරගත්ත ඉඩම් මේ වෙනකොට වෙන්දේසි වෙනවා. ප්ලෑන් අංක 931 පොල්වත්ත ඉඩම තානායම පිටිපස්සේ තියෙන ඉඩම. මේ වෙනකොට මුල් ඉඩම් හිමියට එක දීලා අක්කර 7ක් මේ වෙනකොට ඒව කොටස් කරලා විකුණනවා. ඊළඟට තව ඉඩමක් තියෙනවා වට්ටක්කය ආය කියන ඉඩම. ඔය 1982 ගම්මුදාව හදන්න ගත්ත ඉඩම. ඒකේ ඉතිරි කොටස නැවත වතාවක් ඒ අයට දීලා ඒකත් වෙන්දේසි වෙනවා. එතකොට මෙන්න මේ ඉඩම් ලොකු ඉඩම් හිමියන්ට නැවත දීපු නිසා ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. එදා ඉඩම් අත්පත් කරගන්නකොට කිව්වා මේ ඉඩම් හිමියන්ට පර්චස් 40ක් දෙනවා කියලා. නමුත් අර ඉඩම් නිදහස් කරපු නිසා අර 138 දෙනාගෙන් කුඩා ඉඩම් හිමියයට දැන් ඒක පර්චස් 10ට වැටිලා තියෙනවා. ඒගොල්ලන්ට වන්දියකුත් හරියට නැහැ. ඉඩම් පර්චස් 40ක් තිබ්බ එක දැන් පර්චස් 10ටත් බැහැලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම ඔබතුමාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය මේ පූජානගරේ හදනවා නම් එය නිම කරන දවස කවද්ද? දැන් අවුරුදු 40ක් ගිහින් තියෙනවා. මේ වෙනකොට වන්දිය අරගෙනත් නැහැ මිනිස්සු. ඒ මිනිසුන්ට ඉන්න තැනකුත් නැහැ. තැන් තැන්වල කුලියට ඉන්න තත්ත්වයක් තියෙනවා. මට ඔබතුමා ඒකට ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න.
අර කතානායකතුමනි මේ අහන ප්‍රශ්නෙට මට එකපාර පිළිතුරු දෙන්න බෑ. ඔබතුමේ කියපු කරුණු කාරණා මේකද 1981 තමයි මේ ඉඩම් අත්පත් කර ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. ඉන් පස්සේ විහාර දේවගම් පනතේ ඇත්තේ ආවරණය වෙන පර්ණමේනි ඉඩම් බවට තහවුරු වෙලා තියෙනවා. එමෙ ඉඩම් සඳහා හිමිකම් කියලාද පදිංචි සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම්, තඹුල්ල ප්‍රාදේශීය ලේකම් හා නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉඩම් යන ත්‍රිපුද්ගල කමිටුවක් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් එහි බලපෑම් ලක් වූ පුද්ගල පිළිබඳව 2016 8 මාසේ 2 ත්‍රිපුද්ගල කමිටුවක් වාර්තාව නිකුත් කරලා තියෙනවා. එම කමිටු වාර්තාව අනුව ඉඩම් කොටස් 70ක් හිමිකම් කිරී ලබන පුද්ගලයන් කාණ්ඩ 70ක් ඊට අමතරව ඉඩම් වලට හිමිකම් නොමැති පුද්ගලයන් 72ක් කියන කාරණාව තමයි තියෙන්නේ. නැවත පදිංචි කිරීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් විකල්ප ඉඩම් ලබා දීලා තියෙනවා 22 ඒකයි ඒ කාරණාව විතරයි තියෙන ගරු මන්ත්‍රීතුමිය. මම ඔබතුමිය යොමු කරපු කාරණාව පිළිබඳව අවධානය යොමු කළා. උත්තර දෙන්න කටයුතු කරනන් ඉදිරියේදී
නේ 100 විතර 90ත් 100ත් අතර ප්‍රමාණයක් ඉන්නවා වන්දිය ගත්තෙත් නැති ඉඩමක් නැවත හම්බෙච්ච නැතිත් ඉන්නවා. මම ඔබතුමාගෙන් ඇහුවේ මේ නව නගරය හදනවා නම් දැන් ඉඩම් අත්පත් කරගත්තේ නව නගරය හදන්නනේ. මේක හදනවද? හදනවා නම් කවදා වෙනකොටද මේක ඉවර වෙන්නේ?
ඉන්නේ ගරු කතානායකතුමනි බොහෝ ඉඩම් අත්පත් කරගෙන තියෙනවා. අපි වන්දි ලබා දීලා නැහැ. ඒ වගේම ඉඩම් සංවර්ධන කටයුතු සඳහා යොදවගෙනත් නැහැ. ඒ අදාළ කාරණාව සම්බන්ධයෙන් යොදවගෙනත් නැහැ. ඒ නිසා ඒ අයට අයිතියක් තියෙනවා. ඒ සංවර්ධන කටයුතු නොකරලා තියෙනවා නම් වන්දිත් ලබා ගන්න නැත්නම් ඉල්ලීමක් කරනකොට අපි ආපහු ඉඩම් ඒ නගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආපහු ඒ අයට ඒ මුල් අයිතිකරුවන්ට අපි අපිට ලබා දෙන්න කටයුතු කරනවා. ඒක මේ වෙනකොටත් විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා ණය වෙලා UDA එකේ ඉඩම් අත්පත් කර ගැනීම හරහා වන්දි ගෙවන්නේ නැතුව. ඉතින් කවුරු හෝ වගකීම බාර ගන්නවා නම් පළාත් පාලන ආයතනයේ හෝ වෙනත් ආයතන රජයේ හෝ ඒ ප්‍රතිපාදන ලැබෙන ආකාරය අනුව තමයි කටයුතු කරන්නේ. නැත්නම් උසාවි ගියාම අපිට සිද්ධ වෙනවා මේ ඉඩම් ආපහු ලබා දෙන්න. ඒ නිසා ඒ සම්බන්ධව ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ.
කොට මේ නව නගරේ හැදෙන්නේ නැද්ද? පූජා නගරේ හැදෙන්නේ නැද්ද?
දෙන්න මම එකයි කිව්ව මට එකපාරකට ඔබතුමී කියන අහන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න බෑ. නමුත් ඒකේ තොරතුරු ලබාගෙන ඉදිරියට ලබා දෙන්න කටයුතු කරන්න.
ඔව් එතකොට එහෙමනම් ඔබතුමා කියන හැටියට ඔබතුමාගේ උත්තරෙන් ගම්මිය වෙනවා. අර ඉඩම් වලට වන්දි ගත්ත නැති සියලු දෙනාටම Tamanta හිමි ඉඩම ආපහු ගන්න පුළුවන්.
ඒක ඔබතුමිය වැරදි කියන. මම කිව්වේ ඒකයි සංවර්ධන වැඩසටහන පිළිබඳව තියෙන තොරතුරු රස කරගෙන UDA ආයතනයේ හෝ පූජා භූමියේ සංවර්ධන කටයුතු කරන ආකාරය අනුව ඒගොල්ලන් හිතනවා නම් මේ ඉඩම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඒගොල්ලන් අපිට වන්දි ගිවා ගන්න විදියක් නැත්තම් ඒ සම්බන්ධව ගන්තා වූ පියවර මම දැනුවත් කරන්න පුළුවන්. නමුත් මට එහෙමයි කියලා ඔබට අපිට එකපාර මට උත්තරයක් දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමිය.
නගරේ හැදෙනවනේ පූජා නගරේ නේද? හරි. එතකොට එහෙමනම් ගරු ඇමතුමා දැන් මෙතන මේ ලංකාවේ පාදෙනිය කියලා ගම් දෙකක් තියෙනවා. එකක් කුරුණෑගල අනිත් එක තියෙන්නේ දඹුල්ලේ. ඒ පාදෙනිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයට පූජා කරපු ගම් කියන එකට. මේ ගම් විහාරයේ යටතේ රජමහ විහාරයේ යටතේ මිනිසු භුක්ති විඳා. අද ඒ අත්පත් කර ගැනීම නිසා ඒ පාදෙනිය කියන කියන්නේ බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා කරපු ඒ ඉඩම් රජමහ විහාරයට අහිමි වෙලා තියෙනවා. ඉස්සර නම් මිනිසු භුක්ති විඳට රජමහ විහාරයේ ඉඩම්. මම ඔබතුමායෙන් අහන්නේ දැන් ඔබතුමා කියනවා කවදා හරි හදයි කියලා. ඒ හදනවා නම් දැන් අපිට පූර්වාදර්ශ තියෙනවා පූජා නගර හැදුවාම ඒව දැන් කතරගම පූජා නගරය, අනුරාධපුරයේ පූජා නගරය, මයංගනේ පූජා නගරය මේ සියල්ල තියෙන්නේ පන්සල මූලික කරගෙන. එමෙතන ඒ පූජනීය ස්ථානයේ මූලික කරගෙන මම ඔබතුමාගෙන් අහනවා මේ නගරය මේ හදන පූජා නගරය දඹුල්ල රජමහා විහාරයට ඒක පූජා නගරය බාර දෙනවද කොහොමද ඔබතුමන්ලා ඒ ගැන කරන්න බලාපොරොත්තු වෙන්නේ
පිළිතුරු දෙනවා කරු කසාන
කොමිසුදි පස්සෙනි ප්‍රශ්නේ නලින් බණ්ඩාර ජයමාමැතිතුමා මුදල් ලැබුතුමාගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි මම අහනවා පස්සේ පස්සේ
මූට එක්කම
මුදල් ලැබුතුමා
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට අපිට සති දෙක කාලයක් අවශ්‍යයි
අරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ මම අහපු අවස්ථා ගණනාවකදී මේකේ කල් ගත්තා මේකේ මේ විශේෂයෙන්ම අහලා තියෙන්නේ මත්පැන් නිෂ්පාදනාගාර පිළිබඳව මට තියෙන ප්‍රශ්නේ අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේත් මත්පැන් නිෂ්පාදනාගාරවල අයිතිකාරයෝ ඉන්නවා ඒ අයිතිකාරයන්ගේ බලපෑම ඉදන් මේක කල් ගන්නවා කියලා මට පොඩ්ඩක් අමතුමා කියනවාද
අරු කතානායකතුමනි මේ ප්‍රශ්නය මේ න්‍යාය පත්‍රයට අනුව නම් පළවෙනි සැරේ අහලා තියෙන ගරු කතානායකතුමනි
හරි වරප්‍රසාද ප්‍රශ්නය
මම දුව මේ බලන්නකො මේ
සම්දිම වීරක් පොඩි
මැතිතුමා ගරු කතානායකතුමනි
ඔව් සමා වෙන්න බඳුන ගරු ප්‍රධාන මැතිතුමාගේ අමාත්‍යංශ නිවේදනය තියෙනවා
ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද දින මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සේවක කාරකාදීන් සියලු දෙනා වර්ජනයක් පිළිබඳ දැනුම් දීලා තමන්ගේ රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා පමණක් නොව ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සූත්‍ර උපකරණ යනාදියත් ක්‍රියාත්මක කරන්නට නොදී ඒවා ඔවුන් භාරයටගෙන තිබෙනවා රාජ්‍ය දේපළ ඒ පිළිබඳ මම ඔවුන් විසින් මේ තත්ත්වය නොකරන ලෙසට අපි දැනුම් දීලා තියෙනවා මෙතන මම සභාගත කරනවා අප විසින් මේට පෙරද දැනුම් දී ඇති පරිදි අපගේ ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බැවින් මීළඟ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ වෘත්තීය සමිතියේ එකමතුව ගන්නා ලද තීරණය දැනුම් දීමට මේ ලිපිය ඉදිරිපත් කරන්නෙමු ඒ අනුව පාර්ශ්වදාන ගැටළු මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ පාලන අධිකාරියට මුදල් අමාත්‍යාංශයේ ලේකම් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යවරයාට අපගේ බලවත් විරෝධය පළ කිරීම සඳහා 2023-22 බදාදා දින මාර්ග සංවර්ධන අධිකාරිය කළමනාකරණ අංශද ඇතුළු සියුත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමට වැළකී සිටීමට තීරණය කර ඇති බව දන්වා සිටිමි. මෙසේ දැන්වීමෙන් පසු මම විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මට මේ වෘත්තීය සමිති ගැටළු විසඳීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරන් කැබිනට් මණ්ඩල වලට පත්‍රිකා ඉදිරිපත් කළා විශේෂ ලිපි ජනාධිපතිතුමාටත් ලියලා ඒ සඳහා කළමනාකරණ දෙපාර්තමේන්තු ජාතික වැටුප් කොමිසම් සභාව සේවක කොමිසම් සභාව යනාදී බලතල ඉක්මවලා ඇමතිවරයෙකුට කටයුතු කරන්න බෑ ඒ නිසා මේ වැඩ වර්ජනය අවශ්‍යම දේශපාලන ක්‍රියාමාර්ගයක් දේශපාලන අරමුණක් සඳහා මේ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට සහ රජයට ලබාගත හැකි විශාල ආදායමක් අහිමි වෙන වැඩපිළිවෙලකට මේ ගෙනිලා තියෙන රට ඉත අමාරු තත්ත්වයක ඉන්න වෙලාවට ඔවුන් වර්ජනය කළාට කමන්නේ නැහැ සභාපතිතුමනි ඔවුන්ට ඒක අයිතියක් වර්ජනය කිරීමේ අයිතිය නමුත් මේක අසනීප නිවාඩු දාලා බලහත්කාරයෙන් සියලු සේවකයන් යොමු කරලා ඒ සඳහා ඔවුන් හුවමාරු කරපු මේ මොනවාද Facebook පණිවිඩ සියල්ල මම මේ ගරු සභාවේ සභාගත කරනවා ඔවුන් තමන්ගේ සේවයෙන් ඉවත් වෙන විට යන්ත්‍ර සූත්‍ර උපකරණ මහජන දේපළ පොදු දේපළ සියල්ල ඔවුන් බාරයට අරන් තියෙනවා ඒ නිසා මම මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය දේපළ සියල්ල ආපසු බාර දීලා මේ හමුදාවලට අවශ්‍ය සහාය දෙන්න අපි ජනතාවගේ මේකේ ආරක්ෂාව සලසන්න ඕනේ බැරි වෙලාවත් මේගොල්ලෝ වැඩ කරන්නේ නැති නිසා අධිවේගී මාර්ගයට යතුරුපැදි එහෙම දාලා අනතුරක් වුණොත් ඒ පිළිබඳ වගකීම් අපිට බාර ගන්න බෑ ඒ නිසා පොලිසිය අනිත් ආරක්ෂක අංශ යොදවලා තියෙනවා අපි මේ රාජ්‍ය දේපළ රජයේ ආදායම අහිමිවීම පිළිබඳ මේ අය කරන තර්ජනය පිළිබඳ අපි පොලිසියට පැමිණිලි කරලා තියෙනවා අතුරුගිරිය සහ පොට්ටාව පොලිසිය වලට මේ මෙතන යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිද්ධ වුණොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නෙමෙයි මේ වෘත්තියෙන් බැහැර මේ කඩාකප්පල්කාරී රාජ්‍ය ආදායම මැඩපැවැත්වීම සඳහා කරන ක්‍රියාවක් තියෙනවා නම් ඒකට විරුද්ධව අපි ක්‍රියා කරනවා. ඒ වගේම අපි පොලිසිය අනිත් හමුදා අංකවලට මේ යන්ත්‍ර සූත්‍ර උපකරණ නැතුව ටිකට්පත් ක්‍රමයක් ලබලා දීලා රජයේ ආදායම ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. රාජ්‍ය ආදායම් රජයට අහිමි කිරීම මේ වගේ මූල්‍ය අර්බුදයක් යටතේ බලපතර අපරාධයක් ලෙස තමයි මට සඳහන් කරන්න තිබෙන්නේ.
ඔව් කිරියල්ල මැතුමා.
මේ කිරිබක් කරු කතා නැතුවනි මේ අධිවේගී මාර්ගවල සේවය කරන දරුවන්ට විශාල බයක් තියෙනවා මේ අධිවේගී මාර්ගයේ විකුණන්න යනවා. එයාගේ රැකියා නැතිවයි කියලා. මේකයි ප්‍රශ්නේ. ඉතින් මම අහනවා ගරු ඇමැතිතුමාගේ මේ අධිවේගී මාර්ගය බදු දෙන්න හරි විකුණන්න හරි සැලැස්මක් තියෙනවද කියලා. ගරු කතානායකතුමනි මම මොම පැහැදිලිව ස්ථිරව නිශ්චිත වශයෙන් කියලා තියෙනවා RDA එකම සේවකයෙක්වත් රැකියාව අහිමි වෙන්නේ නැතය කියන එක පිළිබඳ ස්ථිර ප්‍රතිඥාවක් දුන්නත් පිළිගන්නේ නැත්නම් ඒක කරන්න දෙයක් නැහැ කතානායකතුමනි. මං ඇහුවේ අධිවේගී මාර්ගය බදු දෙනවද විකුණනවද කියන එක විතරයි ඔබතුමාගේ. බදු දෙන්නේවත් විකුණන්නේවත් නැහැ. අධිවේගී මාර්ග රටේ මේ ඇතිවලා තියෙන දැවැන්ත මූල්‍ය කළමනාකරණ අර්බුදය තුල රාජ්‍ය වත්කම් වැඩිකට පෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශයට තියෙන 100% රජයේ සහන්‍යා කියන සමාගමට පවරලා ඒ රජයේ ඔය
හරි
මොනවා කියනවත් දන්නේ නැහැ. මෙයා කියන්නේ එයා විතරයි කියන්නේ බොරු. අපි මේ රජයේ ප්‍රතිපත්තියක් තියෙන්නේ. මේක බුදුන් වැඩන්නේ.
කිරියල්ල මන්තුම.
එයා කියන්නේ ඔක්කොම පොයින්ට් බෝඩ සේවකයන්ට ඇත්ත කිව්වනම් ඉවරනේ.
හරි.
සේවකයාගේ රැකියාව නැති වෙයි කියලා විශාල බයක් තියෙනවා. මමත් බාබාගේ අපි දිනේ කටිටු කරලා එයා මට කතා කරුවා. ඒකයි මම අහන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ආන ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව වංගු ගාරවා.
හරි.
ඒ කාලේ කරපු එක ගැන අවශ්‍ය නම් වෙනම අපි පාර්ලිමේන්තුවේ විවාදයක් ගම්මු. මේ කාලේ කරලා තියෙන්නේ මේ රටේ ණය ප්‍රතිවිවගත කරන ක්‍රියාවලියේදී රාජ්‍යයට අයත් වත්කම් ප්‍රමාණය වැඩි කරලා පෙන්වන්න ඕනේ. රජයේ තියෙන එක
වත්කම්
ඒ ටික මුදල් අමාත්‍යාංශයට පවරගෙන
තියෙනවා.
පරිපාලනය කරන්නේ අපි මාර්ග සංවර්ධන අධිකාරී විසින්. කායවත් රස්සාව අහිමි වෙන්නේ
නැහැ.